அங்காரோத தீனோட பேரத்தில் உச்சதாகமும் சாகச்சா வரம் கரணாய் சூதரம் வேண்டி அதினத்த அவங்கள அப்பே சுவாமிவாசி சம்பந்தனி கோணவத்மே சாகச்சாவு சம்பூர்ணி சம்பந்திகரணிகள்லாம் அப்பே சுவாமிவாசியெல்லாம் சம்பந்தக்கரலாம் சகச்சா பாவத்தகிடன விஷால மேவரக்கரணி அப்பே மாச்சாரி ரவி கொக்கரதி மத்தியதுமா கேத்துமா அப்படி தர்ம மார்க்க பின்வாந்தினாவகையும் அப்படி அவசிய சம்பந்திக்கரணியர் பாவத்தில் தினவா அப்பித்தாம கௌரவையும் தாம் பக்தியுமாவை பிள்ளைகண்ணுவா சுமதி ராமவினியும் அப்பி அப்பி மகாச்சாரியமாவட்ட ஆராதனா கண்ணுவா சாகச்சாவு ஆரம்பகர பாவத்தகிடன் சார் கேரள சரணம்
තෙරුවන් සරණයි අපේ සුනන්ද මහත්තයතුළු හැම දෙනාටම ඉතින් අපි මේ සාකච්ඡා මාලාව පටන් ගත්තේ ඇත්තටම සුනන්ද මහත්තයාගේ ආරාධනාව ඇතුව මේක ටිකක් අර සරලව කතා කරන්න ඕන කියලා මේ ඉතින් අර සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා කියන ඒවා ගැඹුරුයි හටා ගන්න අමාරුයි. හින්දා අර වැඩිය දන්නේ නැති අයට අපි සාකච්ඡාවක් තියමු කියලා. ඉතින් කොහම වුණත් ඒක ඉතින් ටික දවසක් යනකොට කොහම ගැඹුරක් කතා කරන සාකච්ඡා මාලාවක් බවට පත් වුණා. ඉතින් ඒක හැම දෙනාටම සතුටු වෙන්න පුළුවන්. ඒකම අර යම් කිසි කෙනෙකුට මේවා මේ සමහර විට මුකුත් නොතේරෙන ගතියක් තිබුණත් ඒක බය වෙන්න එපා. මේ මේ සාකච්ඡාව අපි ආරම්භ කළේ ඕන මූලික කරුණක් කතා කරන්න පුළුවන් වෙන විදියට, හැබැයි නිවන් මගට සම්බන්ධව. කියන්නේ නිකන් අපි ඔය සාමාන්‍ය කිව්වොත් නිකන් පව්පින් ගැන කතා කර කර ඉන්න නෙමෙයි. මේ නිවන් මාර්ගයේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න මාර්ගය නැත්නම් ඒ දහමෙන් කොහොමද අපි මේ ජීවිතය තුළ යම්කිසි ප්‍රතිඵලයක් ලබන්න මේ මාර්ගයට අනුගත වෙන්නේ කොහොමද කියන මට්ටමට එන විදිහේ සාකච්ඡාවක් තමයි පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කාට හරි ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න පුළුවන් අපට සාකච්ඡා කරන්න බලන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඩොක්ටර්. පොඩි ගැටලුවක්. දැන් පුද්ගජනයා පංච උපාදානස්කන්ධයෙන්මයි ඉන්නේ කියලා තමයි මං තේරුම් අරන් තියෙන්නේ. මගේ වරදක් තියෙනවා නම් පෙන්නුම් කරන්න. එතකොට මේ පංච උපාදානස්කන්ධේ ඉන්නවා කියන්නේ දැන් අපි කියමුකෝ සංඥා, මේ විදිහින් සංඥා. එතකොට ඒවා පටිච්ච සමුප්පන්න ධර්ම කියලායි මට හිතුනේ. ඒ කියන්නේ දැන් වේදනා සංඥා වගේ ඒවා පටිච්ච සමුප්පාදේ පෙන්වු කරනවා. එතකොට එහෙම ගන්න එක නිවැරදිද කියලා පොඩ්ඩක් උපදෙසක් දෙන්න.
තෙරුවන් සරණයි. මේ පංච උපාදානස්කන්ධේ ඉන්නේ පෘථග්ජනයා විතරක් නෙමෙයි. මේ මට හිතෙන්නේ ඒක පුද්ගලයක් ඉතින් පංච උපාදානස්කන්ධේම තමයි. ඒ කියන්නේ දුක කියන එක. එතකොට එතන වෙනස තියෙන්නේ පෘථග්ජනයා එහෙම එකක් දන්නේවත් නැහැ. සේක පුද්ගලයාට දැක්මක් තියෙනවා. මේක මේ දුකක් කියන අවබෝධය, ඒ කියන්නේ දුක්ඛේ ඥානං, සමුදේ ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං තියෙන කෙනානේ සේක පුද්ගලයා. පෘථග්ජනයාට එහෙම කිසිම තේරුමක් නැහැ. මේ දුක කියලාවත් මේ සමුදය, මේ නිරෝධය, මේ මාර්ගය කියන ඒවා ගැන කිසිම අවබෝධයක් නැහැ. හැබැයි මේ දෙන්නටම පංච උපාදානස්කන්ධය හටගන්න. ඒකමයි ජීවත් වෙන්නේ. ඇයි? අවිද්‍යාව දුරු වෙලා නැහෙනි. එතකොට මේ ඒකෙදිතර දැන් ඔබතුමා ඇයි සංඥා වේදනා විතරක් ගන්න? පහක් කිව්වම පහම
මතක් වෙච්ච දෙකක් කිව්වේ
නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන පහම නේද?
එහෙමයි.
මගද අපිට සමහර විට හිතෙනවා සංඥා වේදනා විතරයි අනිත් තුන නැහැයි කියලා.
එහෙමයි වචනේ ආවේ නෑ වේලාවට.
එතකොට එකේ මෙහෙමත් ගන්න පුළුවන්. දැන් එක උපාදානස්කන්ධයක් තියනවා නම් එතන ඒ පහම යෙදිලානේ.
එහෙමයි.
එහෙම එකකුත් තියෙනවා. ඒ වුණාට අපිට ඒ පහෙන් ප්‍රකට වෙන්නේ එකක් වෙන්න පුළුවන්. සමහරට රූපේ ප්‍රකට වෙනවා, සමහරට වේදනා ප්‍රකට වෙනවා, නැවෙ නැත්තම් සංඥාව, සංකාර, විඥාන. ඒ ප්‍රකට වෙන්නේ එක ගතියක් වුණාට එකක් යෙදිලා නැති පහම යෙදිලා. ඒවා වෙන් කරන්න බෑ. ඉතින් මේකෙදී අපි අර සමහර විට රූපය කියලා හිතන එක නැත්නම් වේදනාව කියලා හිතන එක ඇත්තටම ගැඹුරින් බලනකොට ඒක නොවෙන්නත් පුළුවන්. දැන් ඔය සමහරු ඉතින් කියනවා මං වේදනානුපස්සනාව වඩන්නේ, එහෙම නැත්නම් මම චිත්තානුපස්සනාව වඩන්නේ. ඔහොම කිව්වට අර ඒක නිකන් අර ලෝකෙට අයිති දැක්මකින් කතා කරනවා මිසක් හරියටම ඒකද කියන එක විමසන්න වෙනවා ගොඩක්. මේක ටිකක් කරුණක් අපි මං හිතන්නේ අපේ අර පහුගිය සාකච්ඡාවක් තිබුණා අපේ අලව යනවම දැස්සේ ස්වාමීන් වහන්සේට දින කීපයකට උඩදී කෙන්දි පිටින් දැන් අර රූපය කියන එක රූප අපිට රූපය කියලා හිතුණට ඇත්තටම ඒ රූපයද නැත්නම් වේදනාව කියන එක ඇත්තටම වේදනාවද කියන එක එතෙන්දි අර උන්වහන්සේ නිකන් දැන් අපි පරිවර්තනය කරද්දි ගන්න හැටි ගත්තා. දැන් ඇහැයි රූපෙයි කියලානේ අපි සිංහලෙන් කියන්නේ. පාලියෙන් තියෙන්නේ මොකද්ද? චක්කු රූප චක්කුං චක්කුං ච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං අහමනේ කියන්නේ. ඒකට චක්කු කියන එකට අපි ඇස කියලා කියනවා. රූප කියන එකට සිංහල වචනයක් කියන්නේ නැහැ. ඒක පාලි වචනෙම ගන්න. එතකොට අර ඇත්තටම පාලියේ රූප අදහසද එන්නේ? එහෙනම් නැත්තම් දැන් කන සෝතනි පාලියෙන් සෝත කියනකොට කන එතනත් සද්දේච සද්ද සද්දේච කියලා පාලි වචනේ ඉන්නේ. දැන් පාලි වචනේ හිමම ගන්නවා සද්ද කියලා. ඒක සිංහල අර්ථයක් නෙමෙයි අරන් තියෙන්නේ. අපි හිතනවා අර පාලි සද්දේච කියපු එක අපි දන්නවා කියලා. පාලි රූපේච කියපු එක අපි දන්නවා කියලා. ඉතින් එතන භාෂා අර්ථෙන් ගත්තත් ඒ කියන්නේ අදුගානේ අපේ භාෂාවට අර්ථයක් ඇවිල්ලා නැහැ. ඒ හින්දා තමයි දැන් අපිට ඇහැට පේනේව රූප කියලා හිතලා අර රූප වේදනා සංඥා සංකාර කියනකොට ඒ රූප කියලා හිතනවා මේ ඇහැට පේන එක. ඇහැට පේන එකට නිවේයි මේ උපාදානස්කන්ධ පහේ රූප කියනකොට ඊට වඩා ගැඹුරට යන අර්ථයක් තියෙනවා. නැත්නම් එහෙන් විතරනේ රූප උපාදානස්කන්ධය හු වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. ඒතර ඔබතුමා කියපු පංච උපාදානස්කන්ධෙමයි මේ ජීවත් වෙන්නේ කියන තැනින් හිතනකොට එතකොට සිතෙන් සිතුවොත් පංච උපාදානස්කන්ධෙම තමයි නේද? මන ආයතනේ ය වැඩ කළොත් පංච උපාදානස්කන්ධයෙන් එතකොට ඒකේ අර ඒ ජාති පහ කියන එක අර ඒක මේ බෙදුනට පස්සේ න කතාවක් නෙමෙයි. ඒ ක්‍රියාවලියෙම ওই පංච උපාදානස්කන්ධය දෙනවා. ඉතින් මේ පෘථග්ජනයා කියන්නේ කිසිම අදහසක් නැහැ මේ මොකද්ද කියන එක. එතකොට දහමක් අහලා එන අවබෝධය තුළ ඒක පුද්ගලයාගේ පැත්තට මේ මේ අර ඥාන අතර යෙදෙන්න ඕන. ඒ කියන්නේ මේ මේ මේකේ තියෙන නියම තත්වය එතකොට වෙන්නේ ඥානයට අහු වෙන්නේ මොකද්ද? අපි හිතන එක නෙමෙයිනේ. පජානාති පැත්ත. සාමාන්‍යයෙන් අපිට තියෙන විඥානාති ඥානාතියරි විඥානාතියරි විඥාණය දැනගන්න කල්පනා කරලා දැනගන්න මට්ටම කිව්වත් හරි නැත්නම් විඥානයකට අහු වෙන මට්ටම පජානාති කියනකොට ඒක ඒ ඥානයකට ගෝචර වෙන සාමාන්‍යයෙන් හිතලා ගන්න මට්ටම නෙවෙයි ඒකට එන්න තමයි මේ දහමක් අහලා හොඳට විමසලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොන වගේ දෙයක්ද කියන එක අර ප්‍රඥාව වැඩෙන විදිහට විමසන්න වෙනවා. අර මොකද්ද මේ බුදු කෙනෙක් පෙන්වන්නේ කියන පැත්තෙන්. එතන දැන් අර රූපය කියනකොට සමහර විට ඒ රූපය කියලා අපිට දැන් දෙයක් අල්ලන්න පුළුවන් දෙයක් නේ. එහෙම නෙමෙයි මේක නිකන් අර ඒ ස්වરૂපයක් වගේ. දැනගන්න ස්වરૂපයක් තියෙනවනේ. අනේ ඒ ස්වરૂප ගතිය ඒකට පොදුවේ එන එකක්. එතකොට ඒක මේ දැන් අපිට මුලින් හිතෙන්නේ එළියේ තියෙන රූප කියලා. ඒකනේ අපි ඉන්නේ. ඒ වුණාට ඒක දැන් බුදුදහමේ එක්ක විමසගෙන යනකොට දැන් උදාහරණයක් විදිහට කජ්ජනීය සූත්‍රය ගත්තහම ඒ රූපණේට යනවා නේද? රූපතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. තර්මේ රූපන්ති උච්චති රූපය කියලා ව්‍යවහාර කරන්නේ මොකකටද? රූපණ රූපතීති රූපති කියන එකට. රූපතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. එතර දැන් රූපය කියනකොට අපිට අදහසක් ආවට ඒක බුදුහාමුදුරුවෝ පෙන්නනා ඒ රූපණ කියලා. රූපණ කිව්වහම නම් අපිට සිංහල වචනයක් නැහැ හොයාගන්න අමාරුයි. හම්බ වුණත් එහෙම ඒක බුදුරජාණන් වහන්සේ දෙන්නපු අර්ථ වෙන්නේ නැහැ. එතකොට ප්‍රශ්නයක් එනවා නේද? හොයන්න වෙනවා. මොකද්ද? මොකද්ද මේ? උප්පන. උප්පන කියන්නේ. ඒකේ කජ්ජනීය සූත්‍රය ගත්තොත් ඉතින් බුදුහාමුදුරුවෝත් ඒක විස්තර කරන්නේ නැහැ. රුප්පණේ කියන්නේ මොකද්ද කියන්නේ නැහැ. ඊළඟට කේන රුප්පති කියලා මොනවයින්ද රුප්පණේ වෙන්නේ කියලා කියනවා. ඒක කියන්නේ ඉතින් අපිට මේ රුප්පණය කියන එකට ඥානයක් ඇති කරගන්න. මොකද ඒක විග්‍රහ කරන්න බෑ. රුප්පණේ කියන එක විග්‍රහ කළොත් ආයේ අපිට අර විඥාණයට අහුවෙන යම් කිසි දෙයක් වෙනවනේ. ආ රුප්පණේ කියන්නේ මේකයි. රූපේ කියන්නේ මේකයි වගේ. ඒතර ඒක ගැන යම් කිසි වෙන කෙනාට උදව් වෙන්න තමයි මොනවා ඉන්ද රුප්පණය වෙන්නේ කියලා කියන්නේ. සීන රූපති නේ. ඒතර කුසගින්නෙන් පිපාසෙන් මැසි නදුරුවන්ගෙන් සර්ප මැස වේ ස්පර්ශයෙන් වගේ වාතයෙන් උලඟින් ඒ වයින් රුප්පණය වෙනවා. දැන් මේ රුප්පණය කියන එක වෙන ඒ වයින් ආධාරයක් නැතුව කියන්න බැහැනේ. ඒකට වෙන ඒවා ටිකක් උදව් කරගන්නවා නේද? දැන් අපේ සායනාංශලා ගන්න අර දැන් කනවා කියන එක විස්තර කරන්න. කනවා කියන්නේ මොකද්ද? ඒත් කනවා කියනකොට අපිට එක්කෝ මොනවා හරි කාලා පෙන්වන්න වෙනවා. ඒ කියන්නේ මොනවා හරි කන දෙයක් අවශ්‍යයි. පළතුරක් හරි කේක් කෑල්ලක් නැත්නම් බත් හරි මොනවා හරි කනවා කියන එක පෙන්වන්න ගියා. මෙන්න මේ දේ අපින් අරගෙන කටට දාලා හපනවා දිගිනවා ඔය වගේ විස්තර ටිකක් කරන්න වෙනවා. හැබැයි ඒ පත්පාං මොනවා හරි කියන එකද කනවා කියන්නේ. අතද කනවා කියන්නේ. අත ගෙනියන අතෙන් මේ ටික ගන්න එකද කනවා කියන්නේ. මේ හපන එකද කට හොල්ලන එකද විකන එකද ඒවද කනවා කියන්නේ. එහෙම නැත්නම් ගිලින එකටද කනවා කියන්නේ. නෑනේ ඒකක්වත් කනවා කියන එක නෙවෙයි. මේ කනවා කියන එක විස්තර කරන්න ඒ වයි ආධාරයක් නැතුව එහෙම නැත්තම් මම කනවා කියලා හිතී තමන්ගේ පැත්තෙන් හරි බාහිරෙන් හරි මොනවායින් හරි උදව් කරගෙන තමයි ඒක විග්‍රහ කරන්න වෙන්නේ. ඒ වුණාට ඒ විග්‍රහයේ තියෙන කනවා කියන එක නෙවෙයි. මකට උදව් කරගන්න ටිකක්. ඒකට අපි කනවා කියන එකට මේ බත් ටික හරි අත හරි කට හරි ඕවා ගත්තොත් එහෙම ඒ අර්ථය නෙවෙයිනේ. ඒ වගේ දැන් මුලින්ම රූපය කියලා විවහාර කරන්නේ රූපණේ කියන රූපණේ. දැන් අපිට අහන්න වෙනවා රූපණේ කියන්නේ මොකද්ද? දැන් රූපණේ විස්තර කරන්න ගියාම රූපණේ නෙමෙයි විස්තර කරන්නේ. මොන වයින්ද රූපණේ වෙන්නේ? කේන රූපති. සගින්නෙන් රූපණේ වෙනවා. පිපාසෙන් රූපණේ වෙනවා. මැසි නදුරු අංගෙන් රූපණේ වෙනවා. දැන් අන මොනවයින්ද ඒ වයින්. එතකොට මොනවයින්ද කියන එක කරගත්තොත් ඒක රූපණේ නෙවෙයි. එතකොට අපිට හිතෙනවා දැන් බඩගින්න පිපාසය ඕවා තියෙනකොට ඒ කොහාටද උග තියෙන්නේ? මැසි මදුරුව දෂ්ට කරන්නේ කොහාටද? ශරීරෙටනේ. එතකොට හිතන්න පුළුවන් මේ කියන්නේ ශරීරය ගැන. හැබැයි ශරීරය කියන වචනේ හිතන්න නැහැ. පාලින්වත් කියලා නෑ ශරීරයේ කිව්වද මොනවයින්ද රුප්පණය වෙන්නේ? කුසගින්නේ පිපාසයෙන් ඇතිවෙන්න ගන්නේ නෝම කියන නිසා. කය ගැන මොකුත් කියලත් නෑ. නැත් ඒක දාගන්නත් බෑ. කියලත් නෑ. මොන වයින්ද කියන කතාව තියෙනවා. ඒකට නිකන් මේ අවස්ථාවට ගිහිල්ලා චුට්ටක් ඒකෙදි විමසන්න පුළුවන්. බඩගින්නක් දැනෙනකොට මොකද වෙන්නේ? පිපාසයක් වෙනකොට මොකද වෙන්නේ? ඒ විලාසෙ. මෙසි මදුරුවෙක් කනකොට මොකද වෙන්නේ? වයින් රුප්පනේ තරයි අදහස වාගෙන යනකොට ඒක කියන්න බෑ. ළඟින් යන ඒවා තමයි කියන්නේ නේද?
පොඩ්ඩක් සද්දෙ මදි චුට්ටක්.
ඔව්. මම හිතන්නේ මං කියපු ටික ඇහෙන්න ඇති.
ඇහුණා 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 ඇහුණා.
ඔව්. ඉතින් මේ ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරේ ආවද නම් මන් දන්නේ නැහැ. මේ
ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා ගොඩක් පින්. දැන් මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අවිද්‍යා පත්‍ය සංඛාර කියනකොට එතන සංඛාරයි පංච උපාදාන ස්කන්ධයේ සංඛාර කියනකොටයි ඒ දෙකේ කොහොමද ඒක ගැළපීම කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි.
දැන් පංච උපාදානස්කන්ධ කියනකොට උපාදානෙත් එක්කනේ යන්නේ සංඛාරය. කඥණීය සූත්‍රයේ තියෙනවා ඒ පංච උපාදානස්කන්ධ. ඒකට අදාළ සංඛාර. එතකොට ඒවා අර රූපයත් රූපේ කියන එකත් සංස්කරණය. රූපන් රූපත්තයි අபிසං කරොන්ති. සංකතා විසංකරන් කීපි සංකා වේදනාව වේදනාව පිණිස රූපේ රූපේ පිණිස අபிසංස්කරණ වේදනාව වේදනාව පිණිස අபிසංස්කරණ සංඥා සංඥාව පිණිස අபிසංස්කරණ සංකාරය සංකාරය පිණිස අபிසංස්කරණ. ඒකෙදි සංඛාර පෙන්වන්නේ මේ විදිහට ජාති පහම එකට සංඛාර. ඒ සංස්කරණ කරන අදහස. ඒත් ආයේ අර ඒ සංස්කරණය මොකද්ද කියලා දැන් අපිට අදහසක් ආවට ඒක නෙවෙයි. අපිට නිකන් හිතෙනවනේ හරි මේවා හදන ගතිය කියලා. එහෙම ආපු ගමන් අන්න අපේ අදහස දාගත්තා. එතකොට අර විග්‍රහ කරන්න අර්ථයක් ආවා. අර්ථය ආපු ගමන් අපිට හොයන්න දෙයක් නැති වෙනවා. ඒක බුදු කෙනෙක් පෙන්වන්නේ එහෙම එකක් නෙමෙයි. හරියටම අර්ථේ හොයනකොට ඒ කියන්නේ ඒ එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඊතර වීමක් වෙනවා. ඒකෙන් නම් ඊතර වීම. දැන් අපි හදන්නේ අතන දීපු තේරුමයි මෙතන දීපු තේරුමයි එකක්ද දෙකක්ද කියලා අහන්නේ. ඒ ප්‍රශ්නේම බලන්න දෙකක් කිව්වොත් ඒ තැන් දෙකටම අර්ථ දෙකක් එන්න ඕනේ. එතන කියන්නේ මේකයි මෙතන කියන්නේ මේකයි. එකක් කිව්වත් අර්ථයක් ඇවිද අතෙන්දී අපි කාර්තයක් දාගන්නා මෙතෙන්දි කාර්තයක් දාගන්න. එහෙනම් නැත්නම් ඒ දෙකටම ඒ කාර්තයක් දාගන්න. ඔය දෙකේදීම මේ ඉතර වීම නෙවෙයි නේද? يعني මේ කම්පයා කිරීමක් නේ කරන්නේ. සම්සන්දනේ. සම්සන්දනේ කරන්න නම් ಜಾති දෙකක් තියෙනවා. එක්ක ඒ දෙකම එකයි කියලා එහෙම නැත්නම් දෙකක් කියනවා. වෙනස් වෙනවා. ඒක කියද්දී ආයේ බලන්න මේ ලෝකෙට අහු වෙලාද නැද්ද?
ඒ ස්ථාන දෙකේදීම අවිද්‍යාව තියෙනවා
මම. අනහරි. අනහරි. අවිද්‍යාවට දෙයක් හම්බ වෙලා නේද?
එහෙම.
අර්ථේ. අර්ථේ හම්බ වෙලා. ඒක තමයි ඒ ලැග ගන්නවා කියන්නේ. අපි ඊතර වෙලා පැත්තනේ. මේ නිත්‍ය වෙලා ඒ විදිහ තමයි අපි හොයන්න පුරුදු වෙලා තියෙන විදිහ නැත්නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට අර්ථයක් එන්නම ඕනනේ. බුදුහාමුදුරුවෝ පෙන්නන පැත්ත ඊට වඩා වෙනස්. ඕකට අර්ථයක් දෙන්න බැරි වුණා නම් කියාගන්න බැහැ නම් එකක් කිසිම අදහසක් දෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ යෙදෙයිද?
ඔබතුමා පුළුවන් නම් ප්‍රායෝගික උදාහරණ වලින් පෙන්නලා දෙනවා නම්.
ප්‍රායෝගික ඉතින් මට අර ගන්න මම ඔය ඉස්සර ඉඳන් ගන්න තමා තමයි අර වතුරේ ඉන්න බල්ලා කියන එක. එතකොට ඒ බල්ලගේ මානසිකත්වෙට වතුරේ බල්ලෙක් ඉන්නවනේ. වතුරට එබෙනකොට. එතකොට එයා ඒ වතුරේ ඉන්න බල්ලට සාපේක්ෂව තමයි හැම දෙයක්ම කතා කරන්නේ. මේ බල්ලා ඉන්නවද නැද්ද? මේ වගේද මෙහෙනම් වෙනස් වෙනවද? මොනවා කිව්වත් ඒකට සාපේක්ෂවනේ කතා කරන්නේ. දැන් අපෙන් ඇවිල්ලා අහනවා ඔන්න ගොඩක් බල්ලෙක් ඉන්නවා කියන්නක. අර ඉන්න බල්ලයි අර වතුරේ ඉන්න බල්ලයි එකක්ද දෙකක්ද කියලා හිතුවොත් මොකක්ද කියන්නේ?
එතකොට ගැළපීමක් නෑ එතන.
ගැළපීමක් නෑ. ඒ කියන්නේ දැන් වතුරේ ඉන්න බල්ලා බාර අරගෙනනේ ඔය ප්‍රශ්නේ අහන්නේ.
එහෙමයි.
නෝ ඔන්න ඔතන තමයි. ඒක තමයි ලෑග ගැනීම කියන්නේ. ඒ කියන්නේ මිච්ඡ සංඥාවයට ගිහිල්ලානේ. ඉහි මිච්ඡ සංඥාවට ගියෙහින්ද නේද සංසන්දනයක් කරන්න පුළුවන්. ඒකද මේකද කියලා අහන්න පුළුවන්. දෙකක්ද එකක්ද කියලා අහන්න පුළුවන්. ඔක තමයි අපිට ලෝකේ තියෙන තත්ත්වය. ඉතින් ඒ නිත්‍ය සංඥාවම තමයි තව විදිහකට ඔබතුමා අහපු අර පංච උපාදානස්කන්ධය. රූපය පැත්තෙන් ප්‍රකට වෙන්න විස්තර කරන්න පුළුවන්. වේදනා පැත්තෙන්, සංඥා පැත්තෙන්, සංකාර පැත්තෙන්, විඥාන පැත්තෙන්. හැබැයි මොන විදිහට ප්‍රකට වුණත් ඕකමයි පංච උපාදානස්කන්ධය, ඕකමයි දුක, ඕකමයි ලෝකය, ඕකමයි සත්‍යය. සත්‍යය දුක ලෝකය නේද? අර සමිද්දි සූත්‍රවල එහෙමයි. ලෝකේ ලෝකේ කියන කොපමණකින් ලෝකේ පැනවීද? සත්‍ය සත්‍ය කියන කොපමණකින් සත්‍ය පැනවීද? එතකොට කොපමණකින් පැනවීද? සත්‍ය කවුද කියලා නෙමෙයි අහන්නේ, කොපමණකින් සත්‍ය පැනවීද? එතකොට ඒක තේනා නේද? ඒක ඒ සත්‍ය කියලා දෙයක් කියලා ගන්න පුළුවන් කමක් නෙමෙයි. කොපමණකින් සත්‍යය පැනවෙයිද කියන එක. එතනින් පොඩ්ඩක් හිතලා බලන්න. ඒ පංච උපාදානස්කන්ධේම ওই වගේ.
එහෙමයි. සත්‍යයක් පැනවුනොත් උපාදානය ලැග ගැනීම ලෝකේ.
සත්‍යය ගැන කතා කරන්න. සත්‍යය ඉන්නවද නැද්ද කියලා හරි ඉන්නවා කිව්වත් නැත කිව්වත් නේද සත්‍යය ගැන මේ කතා කරන්නේ? ඒ වතුරේ බල්ලා ඉන්නවා කිව්වත් රෙවට්ටිලා නැහැ කිව්වත් ඒත් බල්ලෙක් ගැන කතා කරනවා. නේද?
එහෙමයි. නැහැ කිව්වොත් උච්ඡේදවාදී ඉන්නවා කිව්වොත්
කැනැත නැත. සාස්වත උච්චේද නේද? අත්ති නත්ති. එතකොට ඒ අත්ති නත්ති කියන දෙකෙන්ම එතර වීමක් නේද මේ පටිච්ච සම්පන්න බව? එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන එක ඉදප්පච්චේත.
එහෙමයි.
අච්චානකත් එකේ ගත්තා ලෝක සමුදයංකෝ කච්චාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ නත්තිතා සනහෝති. ලෝකේ නත්ති නත්ති කියන එකක් තිබුණා නම් තා නහෝති. ඒක නැහැ කියන එක නෙමෙයි න හෝති. අර පිහිටන්නේම නැහැ, ඒ අදාළම නැහැ. කතා කරන්නම බැහැ. ඊතර වෙනකොට ඊතර වෙන දර්ශනීය. එයාගේ අත්ති නත්ති දෙකම දෙකෙන්ම ඇතර වෙන එක නෙමෙයි. දෙකම අදාළ නැහැ නේද?
එහෙමයි එහෙමයි.
ඒ අදාළ නැහැ කියන්නේ අර ලැග ගන්න බැහැ නේ අපිට. කියන්නේ අර්ථයක් ගන්න බැහැ නේ, අර්ථයක් දෙන්න බැහැ.
එහෙමයි, පැහැදිලි පැහැදිලි.
ඔක ඔක ඉතින් ලේසි නෑ අපේ සර්කිට් එක අපු වෙන්නේ. මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
එහෙමයි.
එනව නේද පැහැදිලිව?
සද්දේ නම් පොඩ්ඩක් අඩුයි වගේ.
දැන් හොඳ
නැහැ. ඔව් දැන් හොඳයි. ඉතින් හැම දෙනාම වෙනුවෙන් ඔබ වහන්සේ මුදක් සාකච්ඡාවට දෙපා නමස්කාර පූර්වකව ගන්නවා අපේ ස්වාමීන් වහන්සේ. ටිකක් කතා කර කර හිටියා. කාට හරි මේ ගැටලුවක් තියෙනවා නම් යමු කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. දෙයි නැහින්ද සම්බන්ධ වෙලා ඉන්න හින්ද කාට හරි අහන්න දෙයක් තියෙනවද?
ප්‍රශ්න යොමු කරන්න තියෙනවද?
තෙරුවන් සරණයි.
ඔව් අහන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි සර්. මේ දැන් අර අපි වේල පහ කතා කරපු අර කනවා කියන ක්‍රියාව අපිට මුණගෙන ගැහුණාට එතන ඒ කනවා කියන ක්‍රියාව සත්‍යක්නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ සත්‍ය තුල යෙදීමක් සිදු වෙනවද? ඒ යෙදීම මොන වගේ දෙයක්ද? යෙදීමක් සිදු වෙනවද? යෙදීමක් සිද්ධ වෙන්නේ නැද්ද? එතකොට එතෙන්දී අපිට අර රූපන්න විඳීම් හඳුනා ගැනීම සකස් කිරීම දැන ගැනීම කියන එකට එතන සම්බන්ධතාවය ගොඩනගෙනවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. දැන් යනවා එනවා කනවා බොනවා අඳිනවා නානවා ආදී අර ක්‍රියාකාරීත්වයන් කිහිපයක් අපේ ලොකු සායනාංශය අපේ අර චින්තනය තීව්‍ර කරගන්න හිතන ගතිය වැඩි දියුණු කර ගැනීම පිණිස අපිට කියන දුන්නනේ. එතකොට දැන් එතෙන්දී අපිට අපේ කොගලගේ සරුත් මේකට හොඳටම මේ සාක්ෂි දරાવી මේ කර්ම දත්ත වශයෙන් තර මේ කියද්දි දැන් කනවා යනවා එනවා කියන තැනින් ගත්ත පස්සේ පිඟානේ තියෙන බට්ටිකවත් අතවත් පිඟානවත් කටේ තියෙන බට්ටිකවත් කුසට ආමාශගත බට්ටි ආහාර ටිකවත් නෙමෙයි මේ කනවා කියන එක. මේ අවස්ථා සම්බන්ධයක් කියන තැනට යන්නේ නැතුව කනවා කියන තැන පෙන්නන ගියොතින් අපි මොකක් හරි දෙයක් එක්කනේ පෙන්නන්න වෙන්නේ, අත හරි පිඟාන හරි බත් හරි. නමුත් කනවා කියලා කියන්නේ ඒ පිඟානවත් බත්වත් අතවත් කටවත් ආමාශගත ආහාරවත් නෙමෙයි. කනවා කියන්නේ ක්‍රියාවක්, ක්‍රියාකාරීත්වයක්. එතකොට මේකේ ක්‍රියාකාරීත්වයකට ලං වෙන්නයි බැරි. ලං වෙන්න බෑ කියලා කියන්නේ නෑ කියන එක නෙමෙයි. කනවා කියන එක තියෙනවා කියන පෙන්වන්න ගියොත් මොකක් හරි දෙයකට කිට්ටු කරලා තමයි කතා කරන්න වෙන්නේ. ඊළඟට කනවා. ඊට පස්සේ කන්නේ නැහැ කියලා කියන කියොත් නෑ නෙවෙයි කනවනේ. අර එතකොට අර එතෙන්දී අනේ ඒ කනවා කියන දේ හම්බ වෙන්න බෑ. එතකොට කනවා කියන දේ හම්බ වුණොත් ඉතින් දෙයක් හැටියටමයි හම්බ වෙන්නේ. හැබැයි ඒක අසත්‍යක් නෙමෙයි. අන්න එතකොට ඒක විමසගෙන යද්දි කෙනෙකුට පුළුවන් ඕක තුනී කරගෙන ගිහිල්ලා නේව සංඥානා සංඥායතනේ නත්ති කිංචි කියන තැනටත් යන්න පුළුවන්. අන්න ඒ එනවා යනවා කනවා බොනවා ඒ ටික සම්හන්සේ ඒ ටික දුන්නේ අන්නර මේ කියන්නේ අපේ පැති හිතීමේ හැකියාව, චින්තනය කිරීමේ හැකියාව වඩා වැඩි වර්ධනය කරගන්න. නැත්නම් ඔක තුනී කරගෙන ගිහිල්ලා අර කිසිවක් නැහැ. නැත්නම් නේව සංඥාන සංඥායතනට එතනටම සියුම්ම දිගට ගිහින් එතනට යන්නත් පුළුවන්. අන්න එතෙන්දී අපිට උපකාරක වෙන යන්නේ එතෙන්දී අන්න එහෙම ගිහින් අපිට මේ මම කියන්නේ කවුද? මම මගේ කියලා ගත්‍ර මේ තමා කියලා ගැනීම වැරද්ද කියන දේ අපිට හමු වෙනවා. හමු වුණාට පස්සේ අපිට අපේ පය අපිට පිහිටා හිටින තැනක් නැති වෙනවා. අපි හිතන එක ගත්තට පස්සේ ඔය විදිහට හිතාගෙන යද්දි අපිට රැඳෙන්න තැනක් අපිට පිහිටල හිටින්න තැනක් අපිට හේතු වෙන තැනක් නැති වෙලා යනවා. එහෙම ගිහිල්ලා අසඤ්ඤයට නැතිකින් කිසිවක් නැහැ කියන තැනට යන්න පුළුවන්. අන්න එතෙන්දී අපි දාර්ශනිකව අසරණ වීමත් එක්ක අන්න එතෙන්දී තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ ඊතර වෙන දහමක උපකාරීත්වය ලැබෙන්නට අවශ්‍ය වෙන්නේ. නැත්තම් ඔතනින් මේ දේ මෙහෙම වෙනවා කියලා කියන්නේ වන් නෙමෙයි. එතෙන්දී අන්න ඊතර වෙන දහමක් එතනට කල්යාණ මිත්‍රේ කාශ ඇසුරෙන් මේ ඇහෙන්න ඕන. දැන් අපිට වෙලා තියෙන්නේ ධර්මය කියන දේ අපිට ලැබිලා තියෙනවා. හැබැයි අන්න අර හිතීමේ හැකියාව නැති කමේ දුප්පත්කම නිසා අර හිතීමට තමයි එනවා යනවා කනවා බොනවා දුන්නේ. අන්න ඒ කාරණේ අපි මූලික වශයෙන් පැහැදිලි කරගන්න ඕන. එතකොට මේ ඒ දැන් සාමින් වහන්සේ දුන්නේ එනවා යනවා කනවා බොනවා කියන ඒක හොයන්න කියලා විතරයිනේ. ඒකට රූප වේදනා සංඥා සංකාර විඥාන කිට්ටු කරලා කතා කරන්න යනවා කියන්නේ දීපු කාරණේ බලනවා වෙනුවට අපි ඒකට ආදේශ කරනවා ආමී රූපය වේදනාව සංඥාවේ සංකාරය විඥානයේ කියලා කිට්ටු කරලා කතා කරන්න ගියපු ගමන් එනවා යනවා කනවා බොනවා කියලා හොයන්න දුන්නේ. නමුත් අපි ඒකට අන්න අපේ අපි දන්න දෙයක් ගැළපීමක් කරනවා. ඒතකොට අර සෙවීමේ මූලික කටයුත්ත කෙරෙන්නේ නැහැ නේද? ඉතින් අර ඒ නිසා ඒක දැන් අපි ධර්මයේ පැත්තෙන් බලමු. දැන් ඔය අපිට හිතන්න දුන්න පැත්ත ඒ පැතිකඩ වශයෙන් ඒ නිසා ඒක දෙකක් වගේ අදහස ගනිමු. ඊළඟට දැන් අපි මෙහෙම ගනිමු. දැන් මේ දැන් එනවා යනවා කනවා බොනවා කියන එක කාය මාර්ග කෘත්‍යයක් හැටියට පෙන්වලා තියෙන්නේ කායානුපස්සනාව යටතේ. කායේ කායානුපස්සී විහෙරති කියන එකේ ආනාපාන පබ්බය ඊළඟට ඉරියාපත පබ්බය අන්න සති සම්පජඤ්ඤේ. ඔය සති සම්පජඤ්ඤේ කියනෝ නේද? අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විනයකිතේ නේද? කොහොම ගොඩාක් තියෙනවා එනවා යනවා මුළු ජීවිතේම කාරණා. එහෙනම් ඒක වැටෙන් සංග්‍රහිත වෙන්නේ කායානුපස්සනාව යටතේ විස්තර කරද්දී. අර රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ ටික කතා කරන්නේ ධම්මානුපස්සනාවේ අන්න කන්ද පබ්බේ යටතේ කතා කරන්නේ නේද? එතකොට අපි මේ ආනාපාන සූත්‍රයත් එක්ක මේ සසඳර බැලුවත් එනවා යනවා කනවා බොනවා වැටෙන්නේ කායානුපස්සනාවට, රූප වේදනා සංඥා සංකාර විඥාන කන්ද පබ්බේටයි වැටෙන්නේ. එහෙනම් ඒ දෙක පබ්බ දෙකක්. ඒ මට්ටමින් බැලුවත් ධර්මතාවයක් හැටියට විමසීමට යන්න ගියත් පබ්බ දෙකක් ඒක. පබ්බ දෙකක්. අරක කායානුපස්සනාව මේ එනවා යනවා කන ඒ ටික අර ටික කන්ද පබ්බේ ධම්මානුපස්සනාව. අනික මේක ලෝකේ එනවා යනවා කනවා බොනවා කියලා ඒ තැන හිතන්න යොමු කරන්න අපි පොළඹවන්න යොමු කරපු කාරණේට මේක රූප වේදනා සංඥා සංකාර විඥාන නේද කියලා දාන ගියපු ගමන් අන්න අපි ගැළපීමක් ගලපන්න යෑමක් තමයි එතෙන්දී සිද්ධ වෙන්නේ. නිසා ඒක ඒ මට්ටමට අදහස ගත්තම හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අපි ස්වාමීන් වහන්සේ.
ගැටලු තියෙනවා නම් ඉන්ජන් කරන්න පුළුවන්.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තිරුවන් සරණයි සර්. අර සතිපට්ඨාන සූත්‍රයේ මම එකත් එක්ක පොඩ්ඩක් අර ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති ඒ දේශනාවේ කයෙහි කය අනුව බලමින් වාසය කරයි කියන අදහස වගේනේ අපි ධර්මදේශනාවල අහන්නේ. ඒත් එක්ක මම අර කට්ටකුරුමේ ඥානানন্দ ස්වාමින් වහන්සේගේ දියසුලිය පොතේ පොඩ්ඩක් එක පරිහරණය කරනකොට කයෙහි හෝ කය අනුව බලමින් වාසය කරයි කියන මගේ අදහසක් තියෙනවා. අජ්ජත්තං වා කියන එකත් එක්ක මට එතන පොඩි අපැහැදිලි ගතියක් පැටලෙන සහගත ගතියක් මතුණා. ස්වාමීන් වහන්සේට පුළුවන් නම් කරුණා කරලා බොහොමත්ම පින් ඒ ගැන පොඩි මඟ පෙන්වීමක් කරන්න ස්වාමීන් වහන්සේ.
හා හොඳයි. භාෂාත්මකව අර්ථය ගත්තට පස්සේ ඉති අජ්ජත්තංවා කායේ කායානුපස්සී විහෙති බහිද්ධාවා. ඒක කියන්නේ මේ අජ්ජත්තං වා කියන්නේ අජ්ජත්තං කියන්නේ ආධ්‍යාත්මික, වා කියන්නේ හෝ කියන අර්ථය තමයි. ඉති අජ්ජත්තං වා ඉති මෙසේ අජ්ජත්තං වා කියන්නේ ආධ්‍යාත්මිකව හෝ කායේ කයෙහි නැත්නම් කය කෙරෙහි කියන අදහස් දෙකම ගන්න පුළුවන් සත්ත්ව විභක්තිය දෙන නිසා. කායේ කායා කාය කියන්නේ කායෙහි කය අනුපස්සේ අනුව දකින්නේ දකිමින් විහෙරති වාසය කරයි. අනේ ආධ්‍යාත්මිකවනේ ආධ්‍යාත්මිකව හෝ ඊළඟට තමයි බහිද්ධාවා මේ බාහිර හෝ බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති කායේ කායානුව දකිමින් වාසය කරයි. ඊපස්සේ දෙකම එකතු කරගෙන අජ්ජත්ත බහිද්ධාවා ආධ්‍යාත්මික බාහිර හෝ වා කියන්නේ හෝ කියන එක කායේ කායානුපස්සී විහෙරති කායේ කායානුව දකිමින් වාසය කරයි කියන එක. දැන් ආධ්‍යාත්මිකව හෝ ආධ්‍යාත්මිකව එක හෝ බාහිර හෝ ආධ්‍යාත්මික බාහිර හෝ කියන අර වා කියන නිපාත පදයක් එකින් හෝ කියන අර්ථයෙන් කියනවා මහත්මයා. ඒක ගැටළු සහගත තැනක් තියෙනවා ඔබතුමා මේ ආහුතනත් එක ඒ භාෂාත්මකවයි මේ අදහස් කරේ. තව එහාට අදහසක් අවශ්‍ය නම් අපිට කතා කරගන්න පුළුවන්.
අපි ඒ ගැන තව පොඩ්ඩක් විස්තරාත්මකව කතා කරන්න පුළුවන් නම් බොහොම පිං ස්වාමීන් වහන්සේ.
විස්තරාත්මකව කියනහත් මේ ධර්ම මේ කර්ම වශයෙන්ද
එහෙම සම්පූර්ණයි. කයෙහි කයානුව බලනවා කියන එක නිකන් අපිට පොඩි අදහසක් ගන්න ස්වාමීන් වහන්සේ.
එතනි මහත්මයා මෙහිමයි. ඕකේ මුලින්ම පටන් ගන්නෙ ඉති අජ්ජත්තං වා කියලානේ. ඉති කියන්නේ මෙසේ කියලානේ. එතකොට දැන් අර එතෙන්දී ඔය ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති කියලා කියන්නේ මෙසේ. ඉති කියන්නේ මෙසේ කියන කාරණය. ඉති කියන්නේ මෙසේ. දැන් අපි දැන් ආනාපාන සතිය හරි ඉරියාපතයක් හරි එහෙම සති සම්පජඤ්ඤයට අදාළ කටයුත්තක් හරි නුවණින් දැකීම නැත්නම් නුවණින් දකින වැඩපිළිවෙල එහෙම නැත්නම් මාර්ගය තමයි විස්තර කරන්නේ. ඉතින් එතනදී නුවණ භාවිත වුණාට පස්සේ ඉති මෙන්න මේ විදිහට මෙසේ අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති කියලා කියන්නේ තව දුරටත් ධර්මතාවය තමයි තව දුරටත් විස්තර කරගෙන යන්නේ. දැන් අපි යමක් ගැන කිව්වට පස්සේ මේ අපි හිතමු මෙන්න මෙයාගේ මම උපමාවක් කියන්නේ දැන් අපි අපි හිතමු ප්‍රවෘත්තියක් කියනකොට පුරත් පුරත්පත් සිරස්තරයක් කියනවනේ සිරස්තරේ සිරස්තන කියන ඔව් සිරස්තරයක් කියනෝනේ ඒ සිරස්තරය පස්සේ ප්‍රවෘත්ති සවිස්තරාත්මකව කියන්නේ මෙසේ මෙහෙම වුණා කියලා අර ඒ වගේ කලින් නුවණේ නුවණ පාදක වෙලා සිදුවෙච්ච ප්‍රඥාවේ භාවිතයේ වෙච්ච හැටි තව දුරටත් මෙසේ කියලා විස්තර කරගෙන යෑමක් තමයි එතෙන්දී සිහිපත් කරන්නේ. පොඩි සූත්‍රයකට ගිහින් උදාහරණයක් කිව්වොතින් සූත්‍රයට පොඩ්ඩක් යන්න වෙනවා නේද? අර ඒ විදිහට අර කී දැන් එතනින් ගන්න ඕන කාරණේ තමයි කියපු කාරණයක්ම තව දුරටත් මේ විස්තර කරලීමක් තමයි එතනදී කරලා තියෙන්නේ. මේ හයිලි කය අනුව දකිමින් වාසය කරයි කියන්නේ කෙනෙක් මැදිහත් වෙන කරන දෙයක් නේ. ප්‍රඥාව භාවිත වෙද්දී ප්‍රඥාව භාවිත වීම විස්තර ලෝකයේ පැත්තට ඇවිල්ලා විස්තර කිරීමක් තමයි එතෙන්දී විස්තර කරලා දෙන්නේ. නැත්නම් කෙනෙක්ගේ බුද්ධලේගේ මැදිහත් වීම තුළ සිද්ධ කරන කාර්යයක් හැටියට බුදුජානක මහසී පෙන්වලා දෙන්නේ නැහැ එතන. දැන් මෙන්න මේ උදාහරණය මේ ඔබතුමාට මතක් කරන්න මේ විදිහට අපි හිතමු ඔන්දෙමන් මතක් කරන කෙටියෙන් තියෙන එකක් ඉරියව්පත පබ්බේ කියන පුනච්ච පරම් විකේ විකු ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. ඔන්න මහණෙනි මම නැවත අනික කියනවා කියලා මේ ශාසනයේ භික්ෂුව ගච්ඡන්තෝවා යන්නේ හෝ නැත්නම් යමින් හෝ ගච්ඡාමීති පජානාති යමි යයි පජානාති ආර්ය සත්‍ය නුවණින් දැනගන්නවා. ආර්ය සත්‍ය නුවණින් දැනගන්නවා. එතකොට ආර්ය සත්‍ය නුවණින් දැනගන්නවා කියලා කියන එක තමයි තිතෝවා හිඳින්නේ තිතෝ මීති සිටිමියයි යයි පජානාති නුවණින් දැනගනි. නිසින්නෝවා නිසින්නෝම් හීති හිඳින්නේ හිඳින්නේමි යයි පජානාති නුවණින් දැනගනි. සයානෝවා සයානෝවා කියලා කියන්නේ සයනය කරන්නේ සයනය කරන්නේමි මේ නුවණින් දැන ගනි කියලා සඳහන් වෙනවා. දැන් උතන්දී සිහිපත් කරන්නේ පජානාති කියලානේ. පජා අන්න ඒක උඩ ප්‍රඥාවේ වැඩපිළිවෙල තමයි එතෙන්දී කියන්නේ. එතකොට එතනින් මේ අන්න එතෙන්දී එතන කාරණේ නුවණින් දැනගනි කියලා ඉවර කරනවා. ඉවර කරාට පස්සේ ඉති අජ්ජත්තං වා කායේ කායානු පස්සේ ඉති. ඔන්න හුමු තමයි ආධ්‍යාත්මික වශයෙන් ආධ්‍යාත්මිකව හෝ කයෙහි කය අනුව දකිමින් වාසය කරන්නේ වාසය කරයි කියලා අර කලින් කියපු කාරණය මේ තවදුරට මෙන්න මේ විදිහට කයෙහි කය අනුව දකිමින් වාසය කරයි කියලා අර සංක්ෂේපව සංක්ෂිප්තව කියපු කාරණය තවදුරටත් විස්තර කිරීමක් මිසක අලුත්ෙන් මේ කයෙහි ආධ්‍යාත්මිකව කයෙහි කය අනුව දකිමින් වාසය කරනවා කියන තැනත් වෙනම විස්තර කරනව නෙවෙයි. අර යන ගච්ඡන්තෝවා යන කල්හි ගච්ඡා මීති පජානාති අන්නේ ඒ නුවණ නුවණේ භාවිතය මෙසේ ආධ්‍යාත්මිකව දකිනවා මෙසේ බාහිරව හෝ දකිනවා මෙසේ ආධ්‍යාත්මිකව බාහිරව දකිනවා ආධ්‍යාත්මික බාහිරව හෝ දකිමින් වාසය කරයි කියන එක තමයි එතනදී විස්තර කරමින් යන්නේ. තවත් සරලව කෙටියෙන් ආයේ නැවතත් මතක් කරවමින් ප්‍රඥාවේ භාවිතය මෙසේ මෙන්න මෙහෙම දකිනවා කියලා තව දුරටත් විස්තර කරලා පෙන්වීමක් තමයි කරන්නේ. නැතුව අලුතින් විස්තර කිරීමක් කරනව නෙමෙයි. පව කියන්නේ නුවණක භාවිතයම තව දුරටත් මෙසේ කියලා විස්තර කිරීමක් තමයි කරන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මහත්ම පින්තුමින් හන්ස.
අසරයි සයින්න්ස් එකනේ චැට් එකකටත් මැසේජ් එකක් තියෙනවා. ඒ කය කියලා දෙයක් ගැන බැලීමක් මොකද ඒ කියන්නේ?
කයෙහි කය අනුව දකින්නවා කියන්නේ දෙයක් දෙස බලනවා නොවේ නේද කියලා අහන්න තියෙනවා. දැන් ඕක කය කයෙහි කය අනුව දකිමින් වාසය කරයි කියන තැන කය කියන දේ දිහා බලාගෙන ඉන්නනේ කය අනුව දකිමින් වාසය කරයි කියන සරලට එක කරපු සංකච්ඡාවක් කරරු වනේක ලක්ෂණ විග්‍රහයක් කරලා තිබුණා. දැන් අර දැන් ඔකේ කය කියන එක කාය අනුපස්සනාව හැටියටනේ දැන් මේ අපි ධම්මානුපස්සනාව එකක් නේ. කන්ද ගැන කතා කරනකොට කන්ද පබ්බේදී රූපය ගැන කතා කරනවානේ. ඒකෙදී ධම්මේ ධම්මේසුවා ධර්මයන්හි ධර්මයන් අනුදකමින් වාසය කරා කියන තැන අපි කතා කරවතින් අපි රූපය ගැන කතා කරමු. රූප වේදනා සංඥා සංකාර විඥාන ඒක කතා කරනකොට දැන් අපි කතා කරනවා මේ බුදුරජාණන් වහන්සේ කියනන දෙන රූපය කියලා කියන්නේ රූපတိතිකෝ භික්කවේ තස්මා රූපංති උච්චති කියන කියනවා. රූපය කියන තැන සුත්තනිපාතයේදී සඳහන් වෙනවා සල්ල විද්දෝ රූපති කියලා මේ සිහිපත් කරන තැනක. එතනදී අර සල්ල විද්දෝ රූපති කියන තැනත් එතන රූපති කියලා කියන එක කටකරුන් නිසා ඉන්නාන්සේ අර්ථ ගන්නලා තියෙනවා. ඉද්දෙනවා කියන එක අපේ ලොකු සායනහසේ තවදුරටත් ඒක ඇද්දුම් කනවා කියන වචනයක් එක්ක පාවිච්චි කරලා කතා කරනවා. දැන් එතෙන්දි කතා කරනකොට දැන් අපි තුන් කාගේ හරි තුවාලයක් තියෙනවා. මම ප්‍රශ්නයක් ඇහුවොතින් මෙහෙම තුවාලය කියන්නේ ඇද්දුම් කනවා කියන එකද ඇද්දුම් කනවා කියන්නේ තුවාලය කියන එකද කියලා ඇහුවට පස්සේ උත්තරයක් දෙන්න වෙන්නේ තුවාලය කියන්නේ එක, තුවාලය ඇද්දුම් කනවා කියලා කියන්නේ තවත් එකක්. හැබැයි තුවාලය කියන්නේ ඇද්දුම් කනවා නොවේ වුණාට ඇද්දුම් කනවා කියන්නේ තුවාලය නෙවෙයි වුණාට ඇද්දුම් කෑම තුවාලෙන් පරිබාහිරව කතා කරන්නත් බෑ. හැබැයි ඇද්දුම් කනවා කියන්නේ තුවාලයක් නෙමෙයි. හැබැයි ඇද්දුම් කනවා කියලා බලන්න ගියොත් එයාට තුවාලයක් එකමයි කතා කරන්න වෙන්නේ. හැබැයි ඇද්දුම් කනවා කියන්නේ තුවාලය නෙමෙයි. මොකද මේ තුවාලය කියන්නේම ඇද්දුම් කන එක ඉන් තොරව කතා කරනවා. තුවාලේ නැති වෙලාවටත් ඇද්දුම් කන්න ඕන. මොකද දෙකක් වුණාට තුවාලෙන් තොරව තුවාලය එය නැතුව ඇද්දුම් කනවා කතා කරන්න බෑ. ඇද්දුම් කනවා කියන්නේ තුවාලයක් නෙවෙයි. මොන මම දැන් එකම ටික එහාට මෙහාට කර එකම වචන තුන් වතාවක්ම කිව්වා. අන්න ඒ වගේ තමයි පින්වතුනේ, කය දිහා බලනවා නෙවෙයි කය අනුව දකිමින් වාසය කරයි කියලා කියනකොට තුවාලය කියන්නේ ඇද්දුම් කනවනේ. තුවාලය අනුව තමයි ඇද්දුම් කනවා කියන එක කතා කරන්න වෙන්නේ. අන්න ඇද්දුම් කනවා කියන එක රූපති රූපය නම් තුවාලය කියලා කියන්නේ හරියට අවිද්‍යාව වගේ. අවිද්‍යාව නිසායි මෙන්න මේ රූපය කියන දේ ගැන කතා කරන්න වෙන්නේ. අවිද්‍යාව නැති කල්ලි රූපය ගැන කතා කරන්න බෑ. රූපය කියන්නේ ඇද්දුම් කෑම ඔස්සේ තමයි තුවාලය ගැන හොයන්න වෙන්නේ. හැබැයි ඇද්දුම් කනවා කියන්නේ තුවාලය නෙමෙයි. අර ඒ වගේ කයෙහි කය අනුව දකිමින් වාසය කරයි කියලා කියන්නේ කය දකිනවා නෙවෙයි කය අනුව දකිනවා. ඇද්දුම් කනවා කියන්නේ තුවාලය නෙමෙයි. හැබැයි තුවාලය අනුව තමයි ඇද්දුම් කනවා කියලා කියන්න වෙන්නේ. අන්න ඒක ඒ උදාහරණයේ උපමාවක් හැටියට අරගෙන දැන් අර චැට් එකට දාපු ප්‍රශ්නෙත් එක්කත් අර ඒ වගේ අදහසක් මේ ඒ වගේ අදහසක් අපි අරගනිමු. කය කයෙහි කය අනුව දකිනවා කියන දකිමින් වාසය කරයි කියලා කියන්නේ අපි කතා කරන කය දිහා බලනවා කියන කාරණය නෙමෙයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි කොත්ගලිය මහත්මිය. මේක ප්‍රශ්නෙකුත් නෙවෙයි, නෙවෙත් නෙමෙයි. නිකන් අදහසක් මට ආවේ මෙතෙක් දුරට අහගෙන ඉන්නකොට මේ කොත්ගලිය මහත්මිය අර මේ දියේ ඉන්න බල්ලා ඒ කතාව කියනකොටත් කයේ කයානුව කියනකොටත් මේ ඉද්දෙනවා කියන එකත් මම කාලයක් තිස්සේ හිතන අනුව මට ඔළුවට ආකාරණේ තමයි අනේ මේ මේ පින්තිලේ මම හරි ගස්සන්න වැරදි නම් ඒකයි මම ඉදිරිපත් කරන්නේ. මේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපණය පතීති කෝබික්කවේ රූපන් කියලා කිය දේශනා කරනකොට උදාහරණයට දෙන්නේ මැසි මදුරුවන්. එතකොට එහෙම බලනකොටත් දැන් කයේ කයano බලනකොටත් මෙතෙන්ට මෙන්න මට හිතෙනවා පුළුවන් කියන එක. දැන් මැසි මදුරුවෝ දැන් මදුරුවෙක් මම වෙන විදියකට ඉන්නව නම් මට කය දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මම කරන මුළු කයම අපිට දැනෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. එතකොට දැන් මදුරුවෙක් අනිනවා. එතකොට ඇන්නේ අකුලට කියමුකෝ. එතකොට ඔන්න මට ඉස්සෙල්ලම දැනෙන්නේ අර ඉද්දීම. ඒ කියන්නේ මුත ස්වභාවය තමයි දැනෙන්නේ. ඒ කියන්නේ දැනෙනවා. ඒ දැනීමට එතකොට මම අන්න මගේ කකුලේ කියලා අරගෙන අතත් උපදවගෙන අතටත් පණ දීලා ඒකට තලන්න යනවා. එහෙම නැත්තම් ඌව අස් කරන්න යනවා. එතකොට ඒ ඉද්දීම එන වෙලාවේ එන්නේ ඉස්සර වෙලේ එතන කය තියෙන බව මට දැනුන්නේ නැහැ. ඉද්දීම ආවට පස්සේ තමයි මට එතන කය උපන්නේ. එතකොට එහෙම ගන්නකොට කය කෙරෙහි කයානුව බලනවා නම් ඒකත් එතෙන්ටත් මට හිතනවා ගන්න පුළුවන් කියලා. මොකද මට ටිකෙන් ටිකට මේ දැනෙන තැනටයි මගේ සිත යොමු වෙන්නේ කය කියලා. ඒක වැරදි නම් මට මේ සමා වෙලා හරි ගස්සලා දෙන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. දැන් ඒ අම්ම කියන කතාව يعني සාධාරණ කතාවක්. හැබැයි අම්ම ඕක මේ අපි මානසිකව හිත යනවා කියන කාරණයක් නෙවෙයි කතා කරන්නේ. දැන් ගතියක් එක්ක හරි වෙනත් කාරණයක් එක්ක හරි එහෙම කතා කරන්නේ. මේ හැබැයි ඔතනදී අපි ඔය කය ඉද්දෙනවා කියලා හරි නැත්නම් මුත ස්වභාවයක් කියලා හරි ඒ ටික එකට අපි අවධානය යොමු වෙනවා කියලා කියන්නේ හෝ ඒක අපි හිතින් හිතන දෙයක්. ඒතර ඇස, කන, නාසය, දිව, කය, මන. ඔය ටික කොහොම අයිති වෙන්නේ ලෝකයටනේ. ඉතින් අපි මේක සිද්ධ වුනේ මෙන්න මෙහෙමයි කියලා හිතලා උත්තරයක් ගන්න මිසක ඒක මේ නුවණින් දකිනවා කියන තැනට ගියේ නෑ කියන එකයි මේ එතෙන්දි කියවෙන්නේ. ආපහු මතක් කරන්න අම්ම කිව දැන් මදුරුවෙක් විදිද්දි මදුරුවෙක් ඊට පස්සේ කකුලට විද්දා විදිනකොට අර රූපනේ ඉද්දෙන ගැටි ආවා. ඒක ඊට පස්සේ ඒගෙන මෙන්න මෙහෙම අදහසක් හිතට එනවා. ඔය විදියට ඒ කාරණා ටිකක් කියවනේ. ඒ කාරණා ටික ඒ කතා කරපු ටික හිතින් හිතන හිතට ආපු මේ විතර්කයක් මිසක ඒක නුවණකින් දැක්කා කියන එක නෙවෙයි. මොකද ඒක දැන් කවුරු හරි මේ ඒක මේක මෙන්න මෙහිමයි උනේ කියලා යම් අදහසකට එනවා නම් තනියම අවබෝධ කරගන්නවා කියන කාරණය තියෙන ලෝකයේ ලෞතර බුදුරජාණන් වහන්සේටත් පසේ බුදුරජාණන් වහන්සේටත් විතරයි සොයම්බෝ ඥානයකින් අවබෝධ කර ගැනීම කියන කාරණය. දැන් ඔතෙන්දි කියවෙන්නේ මේකෙන් මෙහිමයි මේකෙන් මෙහිමයි 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 කියලා ආපු එක මෙහිම මුත් ස්වභාවයක් කියලා මම හිත මම මැදිහත් වෙලා මම හිතපු දේනේ උනේ. අන්න එහෙනම් ඒක ලෝකයේ තුන වෙච්ච සිදුවීම මම හිතින් විතර්කයකට ගත්තා. මෙන්න මෙහිම සකස් වුණා කියලා. ඊට වඩා වැඩියම සිද්ධ වෙන්නේ නැහැ. ඒක ප්‍රඥාවේ භාවිතය කියලා කියන්න බෑ. ප්‍රඥාවේ භාවිතය වුණා නම් අපි ඊතර වීම කෘත්‍ය තමයි සිද්ධ වෙන්නේ. තෙරුවන් සරණයි.
දැන් හරි. එතකොට අපිට ඔය කියන්නේ දැන් මුත ස්වභාවය අපිට දකින්න බෑ. ඒ කියන්නේ දැනගත්තට පස්සේනේ. ඒ කියන්නේ ඊට ඒක අර දැනීම වෙන දේ දැනුණු දේ දැනුණු නෙවෙයි මුත ස්වභාවය. ඒ මුත ස්වභාවය අපිට දැනෙනකොට විඥානය හටගෙන ඉවරයිනේ. එතකොට ඒ එතනින් අපි ගන්නේ මෙතන කයයි කියලා මුසාවක්නේ. කියන්නේ කය නැත කියනවා නෙමෙයි. ඒ කියන්නේ අපි සංසාරේ ගමන් කරන්නේ මුසාවක් උඩ නේද, මායාවක් උඩ නේද කියන එක සත්‍ය වශයෙන් සිදුවෙන්නේ මෙහෙම මුත්ත ස්වභාවය ඒක ඉතාම ක්ෂණයෙන් ඇති වුණත් ඒක දැන ගැනීමට යෑම නිසා කියනකොට දැනගන්න එතන තියෙන වැරද්ද දකින එක දැන ඒක වැරද්ද දකින එකත් අවිද්‍යාවද ස්වාමීන් වහන්ස මේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පැහැදිලි කරලා දෙන්න.
මුත ස්වභාවයේ පිරිසිඳ දැක්කොත් විඥානයක් දැනගැනීමක් කරා යන්නේ නැහැ. මුත ස්වභාවයේ මුත ස්වභාවයක් හැටියට ආපු තැන තමයි විඥානයක් කියලා කතා කරන්න වෙන්නේ. මුත කියන්නේ දැනීමනේ. දැනීම පිරිසිඳ දැක්කනම් එයා ඈතර වෙනවා. ඒ කියන්නේ මුතේ මුතමත්තම් භවිෂ්‍යති කියන තේ භවිෂ්‍යති වුණා නම් එයා නැතේන න තත්ත න ඉද න හුරං න උභය මන්තරේ මුත ස්වභාවය නැත්තම් කියන දැන ගැනීම පිරිසිඳ දැක්කනම් පිරිසිඳ දකින්නේ මම නෙවෙයි නුවණින් දැක්කනම් දකින තැන ඔබ ඔතන ඔබ ඔතනින් නැ එතන නැ මෙතර නැ ඊතර නැ අතර නැ කියන කියනවා. එහෙනම් මේ ඒක නුවණකින් පිරිසිඳ දකිද්දී නතර වෙන්නේ නැහැ, ඊතර වෙනවා. එතකොට ආපහු ඒක විඤ්ඤාතයක් බවට එන්නේ නැහැ. එතකොට විඤ්ඤාණ කතාවක් නැහැ. එතන මේ නුවණින් දැක්කනම් එහෙනම් අපි කරන්න ඕන මේ දේ නිසා තමයි මේ දේ උනේ, මේකෙන් පස්සේ මෙන්න මේ වගේ දෙයක් වෙනවා. එහෙම කියලා කියපු තැනම කියන තැනම පැවැත්මක් එක්ක කතා කරනවා. ඇත්තක් හැබැයි මේ අම්ම කියන කාරණේ ඇත්තක් තමයි. හැබැයි ඒ ඇත්ත ලෝකයේ තුන ඇත්තක් මිසක එතන ඊතර ඒක බොරුවක් නෙමෙයි. ඒක ඇත්තක් ලෝකයේ තුන ඇත්තක්. ඒක බොරු නෙමෙයි. ලෝකයේ තුන ඇත්තක් වුණාට පිරිසිඳ නොදකින තාක්කල් ඊතර වීම කියන දේ නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒක බොරුවක් මායාවක් කියන ලෝකේ මට්ටමට එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ඒක ඊතර වීමට උපකාර වෙන්නේ නැහැ. ඒ අදහස
අරගත්ත. ඒක එහෙම තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ ලෝකේ හැදෙන හැටි තමයි එතන දකින්නේ නේද? එතකොට ස්වාමීන් වහන්ස මේක මේ මුත කියන ස්වභාවය දැක ගන්න පුළුවන් දෙයක් ස්වාමීන් වහන්ස.
දැක ගන්න පුළුවන් කියන්නේ අපිට හිතෙනවා මුත කියන ස්වභාවය පිරිසිඳ දකිද්දි දකින්න නම් දකින්න කෙනෙක් ඉන්න ඕනනේ. හැබැයි දකිද්දි දකින්න කෙනෙක් නෙවෙයි නුවණකින්. නුවණකින් දකිනකොට ඉතර වෙනවා. අපිට ගියපු ප්‍රශ්නේ තමයි දැන් අපි මුට කියන ස්වභාවයක් තියෙනවා. තියෙන ස්වභාවය දකින්න නුවණක් උපද්දව ගන්න ඕන. උපද්දවගෙන ඒක මේ දකින්න ඕන. දකිනකොට හොඳට දකිනවා වගේ තැනක් නේ. නෑ නෑ මේ ඒ කියන්නේ තියෙන අපිට තියෙන මුතයක් හැටියට ඇවිල්ලා මේ තියෙන මුතයක් වැරදියට මුතයක් තියෙනවා කියන අදහසට ඇවිල්ලානේ. ඥානය කියලා කියන්නේ අම්මා මේ තියෙන දේ බොරුයි කියලා දකින, තියෙන මුතය බොරුයි කියලා දකින එකට ඥානය කියලා කියනවා නෙමෙයි. මුතය කියලා ගත්ත එකම වැරදි කියන එකේ ඒක දකින එකයි නුවණ කියලා කියන්නේ. වැරද්දක් බව දකින එකම, දකින එකමයි මේ මොකද්ද මේ විචක්ෂණය නුවණින් විමසීමටනේ විචක්ෂණය කියලා. ඔව් විචක්ෂණය කියලා කියන්නේ.
එතකොට ස්වාමීන් වහන්ස
නුවණින්
දකින්නයි කියන එකේ ඒකත් කරන්න ඕන මේ තමාම නෙවෙයිද ස්වාමීන් වහන්ස? දෙමෙම නෙවෙයිද විචක්ෂණය කරන්න ඕන?
නෑ නෑ මම තමා කරන්නේ හිතන එකනේ.
එහෙම
විතර්ක කරන එකනේ.
ඒ හා තර්ක කරන්නේ. එතකොට විචක්ෂණය කරන්නේ කොහොමද ස්වාමීන් වහන්ස?
අම විචක්ෂණය නෙවෙයි නිවැරදි වචනේ විචක්ෂණය. වියන ඡයන්න. ඔව් කමන්නේ අකුරක් නෙවෙයි. ඒක ගැටලුවනේ විචක්ෂණ විචක්කති කියන වචනයයි. මේ විචක්ෂණය කරනවා විචක්ෂණය කරනවා ඊට පස්සේ උපපරීක්ෂණය කරනවා පටිපුච්චා විනීතා යෝනිසෝ මනසිකාර කරනවා නුවණින් දකිනවා. ඔය වචන ඔක්කොම සමාන වචන. උපපරීක්ෂණය විචක්ෂණය ඒ ඔක්කොම නුවණින් දකිනවා කියන එක තමයි කියන්නේ. කෙනෙක් මැදිහත් වෙනා දකිනවා නෙමෙයි. නුවණින් දකින්න ඕන. නුවණින් දකින්න නම් ඉස්සෙල්ලා නුවණ උපද්දව ගන්නවා. උපද්දව ගන්න තමයි ඕ අපි දකින්නව නෙවෙයි. ඒක නුවණින්
දකින්නේ.
නුවණ උපද්දව ගන්න ඕන. නුවණ උපද්දව ඕ
නුවණ පින්තරුවන් තරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි තෙරුවන් සරණයි.
නිර්වාණ සරණයි සම්මා සබන්සේ මතක් කරපු හැබැයි මේ වචනේ දැන් අර රජියට සද්ද කරනවා ගොඩක් කලාවට ඇහෙනවා සිංහල වචන විචක්ෂණය කියන එක දැන් විචක්ෂණය විචක්ෂණය කියන්නේ ඡයන්නයි විචක්ෂණය
ඔව් කියන්නේ ඡයන්නයි විචක්කති කියන වචනේනේ පාලියේ සංස්කෘතයේ විචක්ෂණය
අපි අර විනසනවා වගේ අදහසන්නේ
විචක්ෂණ ඕ ඕ විචක්කති කියන පාලියෙන් කියනවා විචක්ෂති කියන සංස්කෘතෙන් කියනවා විචක්ෂණය කරනවා කියන මේ මිශ්‍ර සිංහලයේ භාෂාවට එන විමසීම තමයි සාමාන්‍ය සිංහල වචන.
ඒ අවසරයි සයින්නම් සම්මත අවශ්‍යකකින් සම්දි වෙනවා මේ අපේ සුනන්ද මහත්තයා සාකච්ඡාව.
හොඳයි මට ටිකක් අද ප්‍රමාද වුණා උතුමාගේ කටයුත්ත කර කොහොමද උතුමාගේ මුල් සාකච්ඡාව තමයි මේ අද ටිකක් මට ප්‍රමාද වුණා.
හොඳයි
තෙරුවන් සරණයි. හොඳයි
අපේ දරුවන් සරණයි. කාට හරි ගැටලුවක් තියෙනවා නම් මතු කරන්න ස්වාමීන් වහන්සේගෙන් අපිට.
පිරිසිඳ දුටු නුවණ කොහොමද තව කෙනෙකු තව කෙනෙකු සමග සාකච්ඡා කරන්නේ? ප්‍රශ්නේ නම් මට එච්චර මේ ඇත්තටම මේ පැහැදිලි නැහැ. මේ ඇත්තටම නුවණක් කියන දෙයක් මෙන්න මේක තමයි නුවණ කියන්නේ. එහෙම කියන්න බෑ ඇත්තටම. ඒක මාර්ගයේ භාවිතයක්නේ. ඒක මාර්ගයේ භාවිතයක්. මේ භාවිතයේ පිළිබඳ මේ මාර්ගයේ භාවිතය ගැන මෙන්න ඥානයේ මෙන්න මෙහෙම එකක් මේක එකක් මෙහෙමයි කියලා එහෙම විස්තර කරන්න බෑ ඇත්තට. මේ බාහිරෙන් ඉඳගෙන නුවණකින් දකින්නවා කියන දේ විස්තර දකින්නවා කියන කතා කරන්න විතරයි පුළුවන්. ඒක අර දවසක් මේ දවස් තුනක් නේ දවස් කීපයක්ම විස්තර කරේ. දැන් දිවීම කියන එක විස්තර කරන්න දැන් දිවීම කියන දේ විස්තර කරන්න පුළුවන් දෝන ග්‍රීඩ් එකේව හරි මොකක් හරි ඒ වටේ ඉඳගෙන. හැබැයි දිවීම මෙන්න මේකයි කියලා කියන්න බෑනේ. මෙන්න මේක තමයි දිවීම කියලා දුවන අය පෙන්වන්න පුළුවන්. දැන් අපි හිතමු මේ වාහනයක් ගමන් කරනවා. වාහනේ ගමන් කිරීම පෙන්වන්න බෑනේ. හැබැයි ගමන් කරන වාහනේ ගැන කියන්න පුළුවන්. ගමන් කරන වාහනය ගැන අපිට මේ කියන්න පුළුවන් වුණාට තව කෙනෙක් එක්ක වාහනේ ගමන් කිරීම ගැන එහෙම විස්තර කිරීමක් කරන්න බැහැ. හැබැයි ගමන් කිරීම කියන දේ බොරුවකුත් නෙමෙයි. මෙන්න මේ ගමන් කිරීම බොරුවකුත් නෙමෙයි. හැබැයි කෙනෙක් එක්ක විස්තර කරද්දී මේ පෙන්වන්න තියෙන ගමන් කරන වාහනය තමයි පෙන්වන්න තියෙන්නේ. පිරිසිඳ දැක්ක මොකද ඒ නිසා අපිට මේ පිරිසිඳ මොකද පිරිසිඳ දුටු නුවණ කොහොමද තව කෙනෙක් එක්ක සමග සාකච්ඡා කරන්නේ කියලා කතා කරද්දී තව කෙනෙක් එක්ක එහෙම නුවණ මෙන්න මේකයි මෙයයි මෙන්න මෙහිමයි කියලා පෙන්වන්න කියන්න බෑ ඒක මෙහිමයි කියලා. හොඳයි ඒ ආපු මාත් ලාලානන්ද මහත්මයා තමයි අහලා තියෙන්නේ. එතුමාට ඒ උත්තරේ ප්‍රමාණවත් වෙයිද නැහැ. අර එහෙම මෙන්න නුවණ මෙන්න මේකයි කියලා එහෙම කියන්න බෑ. මෙන්න මේ විදියයි මෙහිමයි කියලා ඒක නුවණක් නේ. හොඳයි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. නුවණ සකස් වීමට ප්‍රථම පජානාති වෙනවා කියන්නේ පජානාති වීමක් නේ නුවණ හට ගන්නවා කියන්නේ ස්වාමීන් වහන්සේ. ඒතරේ පජානාති වෙන්න ඉස්සර අපිට යථාභූත ඥානයට ගොඩනගෙන්න ඉපැ ඒතර යථාභූත ඥානයට අපි අවතීර්ණ වෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
මොකද දැසන ප්‍රශ්නය මේ යථාභූත ඥානයට යොමු වෙන්න නම් මේ ඔකේ අතර විස්තර යථාභූත ඥානයත් එක්ක කරන විස්තරය තියෙන්නේ සංයුත්ත නිකාය පහේ. මොකද මේ සාලා සූත්‍රයේ නිමාත්මය දැන් සාලා සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඔක සාලා සූත්‍රයේ තියෙන උතුමාට බලා ගන්න පුළුවන් සංයුත්ත නිකායේ මහා වග්ගයේ සතිපට්ඨාන සංයුත්තේ අම්බපාණි වග්ගයේ තියෙන සාලා කියන සූත්‍රය. තරොන්නෝයි සාලා සූත්‍රේ යථාභූත ඥානය පිණිස කියන තැනදී භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. මේ ඒවම් මේ සුත්තං කියන ඒකං සමයං භගවා කෝසලේසු විහෙරති සාලායම් බ්‍රාහ්මණ ගාමි. මේ එක් කාලයක භාග්‍යතුන් වහන්සේ කොසල් රට ඔය සාලා කියන මේ බ්‍රාහ්මණ ගමේ ජීවත් වුණා. තත්‍රකෝ භගවා භික්ඛුව ආමන්තේසි ඒතේ භික්ඛේ භික්ඛු. ඔව් අන්න එතකොට භාග්‍යතුන් වහන්සේ වටේ හිටපු භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරාලු. මහණේ ඒතේ භික්ඛවේ මහණේ භික්ඛු නවා අචිර පබ්බත අදුනාගත ඉමන් ධම්ම විනයං තේවෝ භික්ඛවේ භික්ඛු චතුන්න සතිපට්ඨාන භාවනාය සමාදා සමාද පෙත්වා නිවේසේ තබ්බා පතිට්ඨා පේතබ්බා කතමේසං චතුන්නම් කියලා පෙන්නනවා. අර භික්ෂුන් වහන්සේලා ඉන්නවනේ වැඩිමහල් භික්ෂුන් වහන්සේලාට කියනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නව අලුත් අචිරපබ්බත ළඟදි පැවිදිච්ච අදුනාගත මේ ශාසනයට අලුතෙන් පැමිණි භික්ෂුන් වහන්සේලා ඉමං ධම්ම විනය මෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම විනයක් තියෙනවානේ. අන්න ඒ ධර්ම විනය තේවෝ භික්ඛේ භික්ඛු චතුන්නං සතිපට්ඨානං භාවනාය සමාදා පේතබ්බා. අන්න දැන් වැඩිමහල් භික්ෂුන් වහන්සේලාට හැදිරි කරනවා භාග්‍යතුන් වහන්සේ. ඒ කියන්නේ මොකද්ද? ගුරුවරයෙක් යටතේ ඉන්න ඕන කියන එකනේ. ගුරු අලුතෙන් සාසනෙට පැමිණිච්ච පැවිද්දන් වැඩිමහල් ආචාර්ය උපාධ්‍යයන් යටතේ මොකද්ද වෙන්න ඕන? මෙන්න මේ චතුර්ණං සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානේ භාවනාය වැඩිම පිණිස සමාදා පේතබ්බා. සමාදා පේතබ්බා කියන සමාදන් කරවිය යුතුය. යථා භූත ඥානයට කලින් මේ සතර සතිපට්ඨානය සතර සතිපට්ඨානයන්ගේ වැඩිම පිණිස සමාදා පේතබ්බා සමාදන් කරවිය යුතුය. නිවේසේ තබ්බා යෙදවිය යුතුයි. නිවේස නිවේසේ තබ්බා කියන්නේ යෙදවිය යුතුයි. පටිට්ඨා පේතබ්බා පිහිට විය යුතුයි. ඔන්න සමාදන් කරාට විතරක් මදි. ඒක යෙදෙන්නේ නැත්තම් ඒක පිහිටා නැත්තම් සමාදන් කරලා විතරක් මදි. සමාදන් කරන්න නැතුණු සමාදන් කරනවා වගේම නිවේසේ තබ්බා යොමු කිරීමටත් සමාදන් වීමත් යොමු කිරීමත් විතරක් මදි. පිහිටන්නේ නැත්තම් සමාදන් කරන්නත් ඕන යොමු කරන්නත් ඕන පිහිටවන්නත් ඕන. මොනවද? අත්මේ සංචතුන්නක් මෙන්න මේ හතර. ඒත තුම්මේ ආවසෝ ඒත එව් එන්න. අන්න එනම් අණ කිරීමක් එක කියන්නේ ඒත එව් කියලා කියන්නේ කවුද? වැඩිමහල් භික්ෂුන් වහන්සේලා. ඒත තුම්මේ ආවසෝ නුඹලා මෙහෙ එව් මානෙනි. කායේ කායානුපස්සිනෝ විහෙරත. කායේ කායානුව දකින්නේ දකිමින් විහෙරත වාසය කරව. අන්න හිම විහ ආතාපිනෝ කෙලස්තාවන වේර විරිය ඇතුව සම්පජාන නුවණින් ඒකෝදි භූතා කියලා කියනවා. මේ එකඟ වූ සිත් ඇතුව විපස්සන චේත්ත මනා පැහැදීමට පත් වෙච්ච සිත් ඇතුව සමාහිත හිත එකඟ කරදී ඒකඟ චිත්ත එකඟ වූ සිතින් කායස්ස යථා භූත ඥානාය. අන්න එතනදී තමයි ඔන්න මහත්මයා කායස්ස යථා භූත ඥානාය කියන වචනේ අන්න එතනයි එන්නේ. කායස කයේ යථා භූත ඥානේ පිනිස කියලා කියන පිනිස අන්න ඒ මහණෙනි මෙහි එව් මෙන්න මෙහෙම සමාදන් කරවිය යුතුයි, යදවිය යුතුයි, පිහිටවිය යුතුයි කියලා. එහෙනම් අපිට පැහැදිලි වෙන කාරණේ තමයි මොකද්ද? කායස යථා භූත ඥාන කායස කියන්නේ කයේ යථා භූත තත්තු පරිදි නුවණ පිණිස නම් අනිවාර්යම නුවණ පිණිසනේ. කාය නුවණ ඥානාය නුවණ පිණිස නම් නුවණක් ඇති වෙන්නේම කොහොමද? පරතෝච ගෝසෝ යෝනිසෝච මනස. පරතෝච ගෝසය නැතුව යෝනිසෝ මනසිකාරයකට යන්න බෑ. පරතෝච ගෝසයයි යෝනිසෝ මනසිකාරයයි ඒ හේතු ප්‍රත්‍යයෙන් තමයි ඥානය උපදින්නේ. එහෙනම් ඥානය උපදින්න නම් යෝනිසෝ මනසිකාරය වෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය වෙන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ නැතුව. අන්න ඒ කල්යාණ මිත්‍ර සේවනය යයි මූලික වශයෙන්ම ලැබෙන්න ඕන. අන්න ඒ කල්යාණ මිත්‍ර සේවනය ලැබෙද්දි තමයි සතර සතිපට්ඨානයේ මෙන්න මේ විදිහට සමාදන් කරවන්නේ කල්යාණ මිත්‍රයා විසින්. නිවේස දක්වන්නේ යොදවන්නේ කල්යාණ මිත්‍රයා විසින්. පිටවන්නේ කල්යාණ මිත්‍රයා විසින්. අනේ යථා භූත ඥානෙ පිනිස. එහෙනම් අර බාහිර උපකාරය කියන දේ අවශ්‍යමයි කියන එක මෙතෙන්දී කුළු ගන්න වෙනවා.
හොඳමයි අපේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. බොහොම පිං.
තීරුවන් සරණයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද යමු කරන්න. වෙනත් කවුරුත් ප්‍රශ්නයක් යොමු කරනකම් සොයනවාස මට පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි කියලා හිතුණා. දැන් අපි අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවල නිතරම කියන දෙයක් මේ අපිට ආපු අරමුණ නැත්තම් අපි මේ හිතන දේ ගැන විමසීම කරනකොට නැත්තම් අපි කනවා කියන හෝ යනවා කියන හෝ නැත්තම් ඒ වගේ ක්‍රියාව ගැන විමසනකොට අපිට විග්‍රහයක් දෙන්න බෑ කියන එක අත්‍තරම අපි අසරණ තත්ත්වයට පත් වෙනවා. මොකද්ද මේ කියන එක මෙතෙන්දී අපි අත්‍තරම මේ හොයන්න යන්නේ මේ කනවා කියන එක ගැන හෝ නැත්තම් මේ ක්‍රියාව ගැන නෙමෙයි. මේකෙන් අත්‍තර මේ අපි ප්‍රායෝගිකව මොකද්ද මේ ජීවිතයේ සිද්ධ වෙන්නේ කියන එක මොකද්ද මේ ජීවිතය කියන අර්ථයෙන්ද මේ එතනින් අපි උත්සාහ කරන්නේ නැත්තම් එතෙන්දී අපිට මේ තේරෙන්නේ නැහැ කියලා අසරණ බවට පත් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ අර ස්වාමීන් වහන්සේගේ අනුගත වීමට යොමු වීම කියන එකද, ඒක නිතර බලපෑමක් කරන එකද, එහෙම නැත්නම් ජීවිතයේ අර්ථය මොකද්ද කියලා හොයන්න පුරුදු වුණා කියන එකද කියන එක පොඩි පැහැදිලි කිරීමක් කළ දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.